Order, please. කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරුන්ට අප්‍රේල් මාස 21 වෙනිදා දින සිද්ධියට අදාළ ගැටලු නිවාරණය ගැනීමට හැකිවන පරිදි ඒවාට අදාළ සියලුම අමාත්‍යාංශී උපදේශකකාර සභා වහාම කැඳවීමට අවශ්‍ය කටයුතු මෙන් එකී අමාත්‍ය උපදේශකකාර සභාවල සභාපති දුර දන්න අමාත්‍යතුන්ගෙන් මම මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලා සිටින බව දැනගන්නට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2013 මුදල් වාර්ෂික සංඛ්‍යා විඥානාධිපති වරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 27 කොටස 2014 මුදල් වාර්ෂික සංඛ්‍යා විඥානාධිපති වරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 29 කොටස 2015 මුදල් වාර්ෂික සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 10 කොටස සහ 2017 මුදල් වාර්ෂික සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 12 සහ 13 කොටස සහ 9 කාණ්ඩයේ 2 කොටස මම ඉදිරිපත් කෙරෙමි. ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරන
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාසා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යවන කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2015 වර්ෂය සඳහා මැණික්කා ස්වර්ණාභරණ පරිශ්‍රණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා,
කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැතිතුමා,
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම් සහ 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ජීවර ජලජ සම්පත් අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ජාතික ජල සම්පත් පරීක්ෂණ සහ සංවර්ධන නියෝජිතයන්ගේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි.
හොඳයි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2017/6 වෙනි දින සිට 2017/12/8 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමෙනි වාර්තාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාරිත කුමාර තෙවරප්පිරුම්
මැතිතුමා, තංගල්ල උත්සව නිල්වලාය ලිපිනේ පදිංචි AVP තිලක් මහතාගේ ප්‍රසමක්ද, පතුගම ප්‍රාන්තිය බිලිංගහගන්ද ලිපිනේ පදිංචි DK සීසේන මහතාගේ ප්‍රසමක්ද පිළිගන්නේ.
ගරු ජානක වක්කුඹුර මැතිතුමා,
ගරු කතානායකතුමනි, රත්නපුර ජලාශ පාරේ අංක 71/11 දරන ස්ථානයේ පදිංචි ජී සුනිල් අශෝක පෙරේරා මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා,
ගරු කථානායකතුමනි, අක්මීමන කුරුන්ද අලුත්පත්ත යන ලිපිනේ පදිංචි GLPLCලි මහත්මියගෙන් ලැබුණු පෙස්සම ගෞරවයෙන් පිළිගන්නවා. ස්තුතියි.
ඊළඟට ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. වෙලාව සම්බන්ධයෙන් කතිකය බොහෝ ගන්නක් ඉන්නවා. ඒ නිසා අපි වෙලාව සම්බන්ධයෙන් තමුන්නාන්සේලාගේ කාරුණික අවධානය යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය ගරු චාර්ල්ස් නිර්මලධාරණ මැතිතුමා. You had to ask the question, honorable member.
Nandri Sabhayana avargale, Gaurava Pirathama avargale, Vadakku Mahana Kootravu Payichi Nirvanam, Vavuniya Mavattam Poondottathil Yangi Vandathu, Anal Umbadu Vedamaga, Munnal Poraliyalukkana Punarvaazhvu Payichigalai Valanguvadharkaga, Kuritha Payichi Nirvanathai Raanuvathinar Payanpaduthi Vandapodhilum, Tharpodhu Munnal Porali Oruvar Mathrame Angu Irupadudan இந்நிறுவனத்தினை இராணுவத்தினர் தமது சொந்த தேவைக்காக பயன்படுத்தி வருவதாலும் கூட்டுறவு சங்கத்தினால் மேற்கொள்ளப்படுகின்ற பயிற்சிகளை வழங்க முடியாமை பெரிய சிரமத்தினை எதிர்கொள்கிறார் என்பதையும் கௌரவ பிரதமர் அறிவாரா? கூட்டுறவு பயிற்சி நிறுவனத்தினை இராணுவத்திடமிருந்து விடுவிப்ப தொடர்பாக வவுனியா மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் தீர்மானம் எடுக்கப்பட்ட போதிலும் அதற்கான எந்த நடவடிக்கையும் இதுவரை எடுக்கப்படவில்லை என்பதனை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? மேலும் இப்பயிற்சி நிறுவனத்தினை இராணுவத்தினமிருந்து விடுவிப்பது தொடர்பில் பாராளுமன்றத்தில் கோரிக்கைகள் விடுத்த போதிலும் அதற்கான எந்த முயற்சிகளும் மேற்கொள்ளப்படவில்லை என்பதனையும் கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? ஆமெனில் கூட்டுறவு திணைக்களத்துக்கு சொந்தமான குறித்த பயிற்சி நிறுவனத்தினை இராணுவத்திடமிருந்து விடுவித்து பல தொழில் பயிற்சிகளை மேற்கொள்வதற்கு ஏதுவாக கூட்டுறவு திணைக்களத்திடம் ஒப்படைக்கான நடவடிக்கைகளை எடுக்கப்படுமா என்பதனையும் அது இக்காலப்பகுதியில் நடைமுறைப்படுத்தப்படும் என்பதனையும் கௌரவ பிரதமர் அவர்கள் இச்சபையில் அறிவிப்பாரா?
கௌரவ அகிரமாத்துமா.
கதாநாயகதுமணி, උතුරු පළාත් සම්පකාර පුහුණු ආයතනයේ පිහිටි ගොඩනැගිලි 2009 මැයි 14 වෙනිදා රාජ්‍ය ආරක්ෂා අමාත්‍යාංශයෙන් පවරාගෙන තිබෙනවා. ඒ මේ වන විට ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්ථාපනය උතුරු පළාත් සංවර්ධනයට යවවන කොට අමාත්‍යාංශය යටතේ ඇති පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරල් කාර්යාංශය මගින් පවත්වාගෙන ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ යොදවා ගැනීම ලැබුවේ හිටපු සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීමටයි. කෙසේම අධිකරණය විසින් පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන ලද පුද්ගලයන් පුනරුත්ථාපනයට මේ මධ්‍යස්ථානය යොදා ගන්න ලැබෙනවා. දැන්ට මෙහි එකී පුද්ගලයෙක් පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිනවා. කෙසේවද ඉදිරියේ සැකපිට අත්අඩංගුවට පත්ව අධිකරණ ඉදිරිපත් කරන්නට අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන විතදී එහි වගකීම පැවරෙන්නේ මෙම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය වෙතයි. එවැනි අවස්ථාවදී මෙම මධ්‍යස්ථානය සඳහා යොදා ගැනීමට අවශ්‍ය වෙනවා. ගරු කථානායක, සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඉක්මනින් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් දැඩි උනන්දුවක් දක්වන මේ හිටපු සටන්කාමීන් පුනරුත්ථාපනය කර සමාජයට හැකි ඉක්මනින් යොමු කිරීම තමයි අපේ රජයේ අවස්ථාව. එම නිසා මෙම සැක පිට අත්අඩංගුවන් ගත්තුවන් පුනරුත්ථාපනය ඉක්මනින් සමාජය ගතයි බලාපොරොත්තු වෙනවා. නමුත් කථානායකතුමනි, මන්තුමා කිව්වා මේක වවුනියා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කොමිටියේදී එකඟ වෙලා තියෙනවා කියලා. මම ඒක ඔබතුමා එක්ක වැඩිදුරට කතා කරලා නිලධාරීන් එක්ක අපි පියවරක් අරගමු.
ගෞරව පිරදමර අවர்களே, இந்த கூட்டுறவு பயிற்சி நிலையம் வடமாகாணத்தில் இருக்கின்ற ஒரே கூட்டுறவு திணைக்களத்துக்கு சொந்தமான பயிற்சி நிலையம். அந்த பயிற்சி நிலையத்தின் புனர்வாழ்வு அளிப்பதற்கு பயன்படுத்தப்பட்டால் அந்த பயிற்சி நிலையங்களை எங்கு நடத்துவது? நான் கேட்பது என்னென்றால், புனர்வாழ்வு பயிற்சி நிலையம் அளிப்பதற்கு நீங்கள் வேறொரு இடத்தை தெரிவு செய்து அந்த இடத்தில் புனர்வாழ்வு மையமாக பயன்படுத்தலாம். வடமாகாணத்தின கூட்டுறவு அதி பயிற்சியாளர்களை ஒட்டுமொத்தமாக பயிற்சி பெற விடாமல் அதில் புனர்வாழ்வு நடத்து என்பதுதான் என்னுடைய கேள்வி.
මම මන්ත්‍රීතුමාට කිව්වේ මේක 2009 ඉඳන් යොදවාගත්තේ. ඒත් ඇත්ත වශයෙන්ම මෙතුමා සඳහන් කරා මේක තමයි තියෙන උතුරු ප්‍රදේශයේ තියෙන එකම පුහුණු වීමේ මධ්‍යස්ථානය. මටත් මේ වාර්තාව කියන්නේ එක්කෙනෙකු ඉන්නේ කියලා. ඒ නිසා මන්ත්‍රීතුමයි අපි කතා කළා මම නිලධාරීන් අරගෙන අපි සුදුසු පියවරක් ගන්න.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා you have anything? Yeah go ahead.
ගෞරව ප්‍රධමර අවර්ගලේ தற்பொழுது நாட்டில் ஏற்பட்டிருக்கின்ற அசாதாரண சூழ்நிலை தொடர்பாக அல்லது ஆர் ஆர் விசாரிக்கப்படுகிறார்கள் என்பதற்கு அப்பால் ஆர் ஆர் விசாரிக்கப்பட வேண்டியவர்களுக்கு என்பதற்கு அப்பால் இன்று மக்கள் மிகப்பெரிய ஒரு சோதனையில் ஈடுபட்டிருக்கிறார்கள். குறிப்பாக மன்னார் மாவட்டத்தில் இருந்து வவுனியாவுக்கு செல்வதற்கு 80 கிலோமீட்டர் தூரம்தான் இருக்கிறது. ஒரு பஸ்ஸில் செய்கின்ற பயணி அல்லது ஒரு தனிப்பட்ட வாகனத்தில் செல்கின்ற பயணி ஐந்து இடங்களில் அவர்கள் இறங்கி 180 மீட்டர் நடந்து அவர்கள் வந்து அங்கால் ஏறி செல்ல வேண்டிய நிலை தற்பொழுது இருக்கிறது. 2009 முதல் கூட இப்படிப்பட்ட ஒரு நிலை எங்களுடைய மக்கள் அனுபவிக்கவில்லை. அதே போல மன்னாரிலிருந்து யாழ்ப்பாணம் செல்கின்ற பாதை, வவுனியாவிலிருந்து யாழ்ப்பாணம் செல்கின்ற பாதை, வவுனியாவிலிருந்து முல்லைத்தீவு செல்கின்ற பாதை, எல்லா இடங்களிலும் சோதனை சாவடிகள் அமைக்கப்பட்டு அண்மையில் ஒரு குறிப்பாக மன்னாரிலிருந்து வவுனியாவுக்கு 5 இடங்களில் சோதனை சாவடியில் இராணுவத்தினர் மக்களை இறக்கி 180 மீட்டர் தூரம் நடக்க விட்டுத்தான் அவர்களை ஏற்றுகிறார்கள். இது உண்மையில் அவசரகால தடைச்சட்டத்தின் கீழ் யார் யாரை விசாரிக்கப்பட வேண்டுமோ அவர்களை விசாரிக்காமல் உண்மையில் மக்களுக்கு ஒரு நேரடியாக ஒரு ஒரு மிகப்பெரிய கஷ்டத்தை கொடுக்குகின்ற நிலைதான் இருக்கிறது. இதற்கு கௌரவ அமைச்சர் அவர்களே, பாதுகாப்பு, நீங்கள் இந்த நாட்டினுடைய பிரதமராக இருக்கிறீர்கள், ஆனால் நீங்கள் பாராளுமன்றத்தில் முதல் கூறியிருக்கிறீர்கள் பாதுகாப்பு சம்பந்தமாக என்னால் கடந்த நிகழ்வின் போது முடிவு எடுக்காமல் இருந்ததென்று. ஆனால் கௌரவ பிரதமர் அவர்களே, மக்களுடைய பிரச்சனை சார்பாக உங்களுடைய கவனத்தில் கொண்டு வருகிறேன். இந்த சோதனை சாவடியில் மக்கள் எதிர்நோக்கின்ற பிரச்சனைகளை குறைத்து அவர்கள் ஒரு தங்களுடைய வாழ்க்கையை தங்களுடைய பயணங்களை இலகுவாக மேற்கொள்வதற்கு நடவடிக்கை எடுக்க முடியுமா என்பதையும் கௌரவ பிரதமர் அவருடைய கவனத்தில் கொண்டு
வருகிறேன்.
கதாநாயகத்துமணி, විශේෂයෙන්ම 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ රට වටේම මෙහෙම ආරක්ෂා වැඩසටහන් උදලා තියෙනවා, පරීක්ෂණ කරගෙන යනවා. දැනට ඊයේ මමත් අතිගරු ජනාධිපතිවරයාට සඳහන් කර පරිදි මේකට සම්බන්ධ 56 දෙනෙක් අතඩංගු රන් තියෙනවා. දැන් මේ කණ්ඩායම ගැන පොලිසිය පියවර අරගෙන තියෙනවා. ඒත් අනාගතයේදීත් මෙහෙම කරන්න පුළුවන් නැත්නම් මේ ගැන තවත් තොරතුරු දන්නා ඉන්නවද කියලා හොයාගෙන යන්නේ. මෙතනදී මුළු රටේම සමායට අපහසුකම් ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ මන්ත්‍රීතුමා කිව්ව එක මම ආරක්ෂක අමාත්‍යා යොමු කළා, පොලිසිය එක්කත් ඒක සාකච්ඡා කරන්නම්. අපිටත් ඕනේ සාමාන්‍ය තත්ත්වයට විගහටම රට ගෙනියන්න මේ ආරක්ෂා මෙහෙම ඔක්කොම අවසන් කරලා.
හොඳයි බොහොම ස්තුතියි. ගරු අමරදේව දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, අගමැතිතුමගෙන් අහන ප්‍රශ්නය එක ISIS සංවිධානය සමග මෙරට ඇතම් පුද්ගලින් හා සංවිධාන සබත්තා පැවැත්වූ බව ආණ්ඩුව දැන සිටියේද? එසේ දැන සිටියේ නම් ඒ කවදාද? ඒ අනුව ISIS සංවිධානය හා මෙරට පුද්ගලින් හා සංවිධාන අතර සබත්තා ආරම්භ වී ඇත්තේ කවර කාලවකවානුවකදීද? 3. ISIS සංවිධානය අවිපුහුණු ලැබූ මෙරට පුද්ගලින් කී දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේද? ඔවුන් යළි මෙරටට පැමිණි තිබේද? ඒ කවර කාලයකදීද? ISIS සංවිධානයට සම්බන්ධ විදේශිකයින් මෙරට පැමිණි බවට වාර්තා වී තිබුණේද? ඒ කවර කාලවකවානුවකද? ISIS සංවිධානය සමග සබත්තා පැවතු පුද්ගලයන් හා සංවිධානයට එරෙහිව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද? ඔවුනට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර අගමැතිවරයා හෝ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවේ හෝ ජනතාව හමුවේ ප්‍රකාශ කර තිබේද? තිබේ නම් ඒ කවර අවස්ථාවකදීද කියලා මේ සභාවට ඉදිරිපත් කරන ලද බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, පසුගියදා සිදුව ප්‍රහාර මාලාවෙන් අනතුරුව කීප වාරයක් මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේ ජනතාවත් දැනුවත් කිරීමට මා පියවර ගත්තා. එසේම ඊයේ දින මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් මා පාර්ලිමේන්තුවේ සිදු කළා. ජනාධිපති අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා. පොලිස් ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන වාර්තා සභාගත කිරීමටත් කටයුතු කරා. මං ඊයේ සිදු කරන ලද ප්‍රකාශයේ මේ ප්‍රහාර පසුබිම මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදු කළා. ගරු අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් අසලද මුල් ප්‍රශ්නය පහ සඳහාම පිළිතුරු මගේම ප්‍රකාශයේ සවිස්තරාත්මක සඳහන් වෙනවා. එම නිසා ප්‍රශ්න සඳහා නැවත පිළිතුරු දීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවාද භාවිත ලබා ඇති වාර්තාවක් මම ඔබතුමාට ලබලා දෙන්නම්. ඒ පිළිබඳව ඒ කරුණු තමයි ඒ වාර්තාවෙත් තිබෙන්නේ. එවකට යාපනයේ නගරාධිපති සිටි ඇල්ෆ්‍රඩ් ඩුරේයප්පා මහතා 1975 වසරේදී ජූලි මාසයේ ඝාතනය කිරීමත් සමග ආරම්භ වූ ත්‍රස්තවාදී කටයුතු පාලනය කිරීමට අවශ්‍ය නීති රීති අපට තිබුණේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය විධිවිධාන පමණයි පැවතුනේ. ඒ අනුව තමයි 1979 වර්ෂයේදී අප ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අඳුන්වා දුන්නා. ශ්‍රී ලංකාව සම්මත කළ 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ දෙවනි වගන්තියෙන් ත්‍රස්තවාදයේ වරදක් ලෙස අර්ථ නිරූපණය කළා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුල කරන වැරදිවලට පමණක් සීමා වුණා. 1971 උතුරු අයර්ලන්ත ත්‍රස්තවාදී කටයුතු ආරම්භ වන විට ඒවා මර්ධනය කිරීමට එංගලන්තයේ නීති තිබුණේ නැහැ. 1974 එක්සත් රාජධානිය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුවත් බලය තිබුණේ උතුරු අයර්ලන්තට සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට පමණයි. 2010 වර්ෂයේ සිට 2015 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ත්‍රස්තවාදයේ මර්ධනය සඳහා අනපනක් ගණනාවක් හඳුන්වා දුන්නා. මෙහිදී ඔවුන් උතුරු අයර්ලන්තයේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී කටයුතු මැඩලීමට මෙන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ත්‍රස්තවාදී කටයුතු මර්ධනය සඳහා ප්‍රමුඛත්වයක් දුන්නා. ඒ අනපනත්වල ලේඛනයක් මම සභාගත කරන අනපනත් 13ක් තියෙනවා. මම කාලය ගන්න ඒවා කියවමි. විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානට පහර දීමත් 2005 ජූලි 7 ලන්ඩන් බෝම්බ සිද්ධීන් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපෑවා. 2010 වර්ෂයේ පන්වන ත්‍රස්ත පනතේ පළවෙනි වතාවට ත්‍රස්තවාදයන්ට පුළුල් අර්ථකථනයක් ලබා දුන්නු එකේ එක්සත් රාජධානියේ 2001 සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසුව 2001 වසරේ එක්සත් රාජධානියේ ප්‍රතිත්‍රස්ත අපරාධ ආරක්ෂක පනත සම්මත කළා. 2006 ත්‍රස්තවාදී පනත, 2005 ජූලි 7 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී කටයුතු වීරකම් ලෙස හුවා දැක්වීම වරදක් බවට නීති සකස් කළා. Glorifying the terrorism was made an offense. එසේම ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය කීප වතාවක් සංශෝධනය කළා. කරු කථානායකතුමනි, අද අප මුහුණ දෙන්නේ සම්ප්‍රදායික ගුරිල්ලා යුද්ධ උපක්‍රම වලට නෙවෙයි. අද යුද්ධය සම්ප්‍රදායික යුද්ධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ත්‍රස්තවාදීෙක් වාහනයක් පදවනකොට මිනිසුන් සමූහයකට ජීවිත හානි සිදු කළොත් එය වරදට මෝටර රථ වාහන යටතේ පනත මෝටර රථ වාහන පනත යටතේ වරදක් ලෙස සැලකීමට නොහැකි. එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. දඬුවම ලබා දිය යුත්තේ එම ත්‍රස්තවාදයට වරදටයි. ඒ නිසා මේ අලුත් තත්වයට මුහුණ දීමට ප්‍රතිත්‍රස්ත පනත සකස් කිරීමට අවශ්‍ය වුණේ ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කළේ. මේ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක් අප පැවැත්තුවා. 2016 වසරේ ගරු සාගර රත්නායක ඇමතුමා නීති හා සාමයේ පිළිබඳ ඇමාත්‍ය ලෙස කටයුතු කළ කාලේ විශේෂඥගේ සහාය ඇතිව මේ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් සම්පාදනය කළා. එවකට ආරක්ෂක ලේකම්, නීති හා සාමයේ අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති මෙන් එවකට අතිරේක සොලිසිටර් ජෙනරාල් ඇතුළු විද්වතුන් පිරිසක් දායක වුණා. එය පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක පනත කෙටුම්පත් කළා. අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව එය ගැසට් කරලා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. එය දැන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපණ ඇමතුමා විසින් කරනු ලැබෙනවා. මම මේ සභාවේ ඉල්ලීමක් කරා මේ අවුරුද්ද අපි මේක සම්මත කරගමු කියලා. ශීඝ්‍රයෙන් ඉමිට ඉස්සෙල්ලා මේ කෙටුම්පත ගන්න මේ සාකච්ඡා කරලා තියෙනවා. මම මේ අනු කොමිටියේ සභාපතිතුමාටත් අපේ කණ්ඩායමටත් දැනුම් දෙලා තියෙන 3-4 වතාවක් මේක අපි විගහට සම්මත කර යුතුයි කියලා. මේ කාලයේ තුන නොයෙකුත් හේතු නිසා මේ කාරණා බාධා සිදු වුණා. ස්වභාවික ආපදා වයසන වගේම 2018 ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාර බලපෑම් එල්ල කරා. අද විවිධ නීති විශාරදයන් සමහර අය වැස්සකටවත් උසාවියට ගොඩනොවුණු නීතිගවරු ගෝලීය ත්‍රස්තවාදයේ වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් ඇතැයි පවත්වනවා. ගරු කථානායකතුමනි, ප්‍රශ්නය වන්නේ විදේශයකදී කළ ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා නඩු පැවරීමටත් ඒ සඳහා සාක්ෂි රැස් කිරීමටත් අපට පුළුවන් යන්නද? ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් ලබා දෙන ලෙස ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දුන්නේ ඇත්. ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝනි බිල්ලම් මව නැත් දෙගොල්ලම්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්. මම මේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අදාළ වීම පිළිබඳ කියවෙන දෙවනි වගන්තියේ කොටසක් කියවන්නට කැමැති. 2.1a ශ්‍රී ලංකා ජනරජය දේශයේ තුල හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකා යම් පුරවැසියෙක්. ඒක යටතේ තියෙනවා ශ්‍රී ලංකා තුදේ සම්පූර්ණයේ කොටසක් හෝ සිදු කරන තැනැත්තෙක් ශ්‍රී ලංකා දේශීය ජලයේ තීරය තුළ. ඒත් මෙතන මූලික කාරණය තමයි මේක ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටතදී ඒ එක්කම ඊළඟට ශ්‍රී ලංකාවේ ගුවන්තලයේ සිදු කරන ඒවා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයට අයත් වූ ගුවන් යානයක ඊළඟට තියෙනවා. මම එසේම මේ යෝජිත ප්‍රතිසස්ත පනත් කෙටුම් පතේ තුන්වෙනි වගන්ති ත්‍රස්තවාදී වර්ධ සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කරන්න කැමති. 3.1a ජනගහනය බිය ගැන්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් යම් ආණ්ඩුවකට ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙසෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව එවැනි යම් ආණ්ඩුවක් කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවය ස්වෛරී භාවයට හානි කිරීමේ අරමුණින් යුතුව දෙවන උපවගන්තයේ සඳහන් වන යම් ක්‍රියාවක් සිදු කරන ලබන තැනැත්තෙකු ත්‍රස්තවාදී වර්ධයට වර්ධකරු වන්නේය. ඉතින් මෙතන අපිට ක්‍රියා කරන්න පුළුවන් මේක ඇත්ත වශයෙන්ම 3.1 අයන්න ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීම. I would like to refer to an article which appeared, Honorable Speaker, yesterday in the Daily Mirror, saying you can do this with the existing penal code. I would like to remind them that there are ongoing conflicts with competing power centers in Syria. The USA, Russia, Turkey, Iran have all intervened. We also do not want to get drawn into such a situation. Therefore, the defense lawyers can contend that there is no central power authority in Syria and that this provision does not apply to a civil conflict intervened with terrorism. The question is, we talk of a foreign power in alliance with us, and that is the matter that can be questioned in Parliament. But Section 3 of the Counterterrorism Bill states intimidating a population. Now, you can bring them under that. And Section 2.1 makes it operation, it applies to anyone who has committed this crime outside Sri Lanka. Intimidating the population of Syria or intimidating the population of Libya. Therefore, it's clear that all those who have returned from Syria are within the ambit of the Counterterrorism Bill. This provision of the penal code was taken from the United Kingdom law, waging war against the Queen or any friendly power. But all those who returned from Syria have been taken in under the terrorist laws, not under this. Even those who have returned from Iraq, whose central government is backed by them, has been taken under the terrorism law and certainly not under the existing, the old law. ගරු කථානායකතුමනි, මම අහන්න කැමති මෙසේ මේක ත්‍රස්තවාදීන්ද සහන පැකේජය මොකද්ද කියලා. ප්‍රභාකරන්ට පස්සේ LTTE නායකයා වෙච්ච KP ලංකාවට ගෙනලා සියලු සැප සම්පත් දුන්න එකයි සහන පැකේජය. මේකේ කිසිම ත්‍රස්තවාදීයකට සහන පැකේජයක් නැහැ. ශ්‍රී ලංකාව මෙන්ම විදේශයකදී සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් ලංකාවේ නීතියට අනුව වරදක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ තුන්වෙනි වගන්තියේ නිර්වචනය මගින් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගෝනි බිල්ලෙක් මවාපෑමට කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා අප විසින් සිදු කළ යුත්තේ පටු දේශපාලන ભેද මතිමාදාව පසෙක තබා පවතින නීති රාමුව ශක්තිමත් කර ගැනීම එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දීමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාගේ ඉල්ලා සිටින්නේ ඒකයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පොදු එකඟතාව ඉදිරි දිනකදී සම්මත කර ගැනීමට සහාය වෙන ලෙස මං ඉල්ලා සිටිනවා. මෙතන තියෙන ප්‍රශ්නේ අපි ලෑස්තිද මේ කෙටුම්පතේ තුන අයන්න එක අය ජනගහනය බිය ගැන්වීමේ අරමුණ ඇතුල් කරන්න නැත්තම් පැනලා යන්න දෙනවද? මේක ඕනෑම ආණ්ඩුවකට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ආණ්ඩුවකට මේ බලපෑම් කිරීම නැත්තම් භෞමික අඛණ්ඩතාවයට හානියක් කරන මේවා අපි ඇතුල් කරනවද නැද්ද? එච්චර යහන්නේ මේක ඇතුල් කරනවා නම් ඒක ඇතුල් කරනවා නම් සිරියාව ලිබියාව ලෝකේ ඕන තැනක් ඇතුයි. ඉංගලන්තේ මේක කරලා තියෙන අනික් රටවල් කරලා තියෙනවා. ඒ ඒ ඒ නීති අනුව මට තේරෙනවා මේ මන්ත්‍රීතුමා මේක කරන්න අකමැති බව. එතුමා නෙමෙයි රටේ ජනතාව කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා ඇහුවා වෙනත් ඔව් තවත් නීති වුවමනා නම් අපි මේ නීති සම්පාදනය කරන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න අපි ලෑස්ති තවත් සකස් කරලා බලන්න. අපි කියන්නේ මේ 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 තුන්වෙනි වගන්තියට ඔබ මිතුමා විරුද්ධයි. ඒක ප්‍රසිද්ධියේ මේක අපි ඔක්කොම දන්නවා. ඒක දන්නවා. ඔක්සිජන් දෙනවා ඔබතුමාට දෙන්න පුළුවන් ඔය මාධ්‍ය වාගෙම එකට එකතු වෙලා. මේක අරගෙන අනික් වගන්ති ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා ඒ දෙවනි වගන්තියයි තුන්වෙනි වගන්තියයි වුවමනා ලංකාවේ නීතිය. අන්න එච්චරයි අපි අහන්නේ. ඒත් අනුර දිසානායක මන්ත්‍රීතුමා කිව්වට අපිට වෙයි මං හිතන්නේ අන්තවාදයේ ප්‍රචණ්ඩත්වයට විරුද්ධව එහෙම තව නීති කෙටුම්පත් සැලකලා බලන්න. ඒත් පළමුවම මේක සම්මත කරගමු කියලා මං කියන්න කැමතියි.
කුමාර්සානාග මහත්මයා,
අරු කතානායකතුමනි, ප්‍රතිසස්ත පනත පිළිබඳව එහි තිබෙන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා කරන අරගලයන්, උද්ඝෝෂණයන් මර්ධනය කිරීම සඳහා දරන ප්‍රයත්න අපි ඉතා හොඳින් දන්නවා. විශේෂයෙන් මෙම පනත අනුව කෙනෙක්ගේ කවර ක්‍රියාකාරකමක් හෝ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අරගලය, තමන්ගේ වෘත්තීය සටන් පිළිබඳ අරගලය, ඒ ඕනෑම එකක් ආණ්ඩුවට ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ නිරූපණය කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඒ පනතට අනුව පුද්ගලයෙකුට ආණ්ඩුවට එරෙහිව හිතන්න විතරයි පුළුවන්, ප්‍රකාශ කරන්නවත් අයිතියක් නැති තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. එනිසා එවැනි මර්ධනකාරී පනතක්, මර්ධනකාරී වගන්ති ඇතුළත්ව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉඩ ලබා නොදිය යුතු කියන එක තමයි අපේ ස්ථාවරය. මොකද ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සටන් කිරීම, ඒ සඳහා අරගල කිරීම, ඒ සඳහා ඔවුන්ට මැදිහත් වීම, සංවිධානය වීම ඉතාමත් සාධාරණ මානව අයිතියක්. ඒ උල්ලංඝනය කිරීම සඳහා මේ අවස්ථාව උපයෝග කරගෙන පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න උත්සාහ කරනවා නම් අපි එකඟ වෙන්නේ නැහැ. දැන් මම අහපු ප්‍රශ්නේ ඒක නෙවෙයි, වැදගත් ප්‍රශ්නේ. මම ඇහුවේ මේ IS සංවිධානයේ සමග ලංකාවේ පුද්ගලයන් සබත්තා පවත්වන බව දැනගෙන සිටියාද කවර වකවානුවකද? ඔබතුමා කියවපු නැති උත්තරේ මට එවලා තිබෙනවා. ඒ උත්තරේ පැහැදිලි ලෙස කියනවා දැනගෙන සිටියා 2014 වර්ෂයේ සිට. එතකොට මෙවැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයත් එක්ක සබත්තාවයන් තිබෙන කණ්ඩායමක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, එතකොට ඔවුන් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දරුණු නැලවිලි ගීත කියන නෙවෙයිනේ. ඔවුන් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යම් ත්‍රස්ත ප්‍රහාරයකට අවශ්‍ය වෙන මතවාදය සහ ක්‍රියාකාරීත්වය සහ සංවිධාන ගොඩනැගීමේ අරමුණේ. එතකොට අගමැතිවරයා ප්‍රකාශ කරන පරිදි 2014 සිට මෙවැනි සබඳතාවයන් තිබෙන අය තිබුණු බව දැනගෙන සිටියා නම් ඊට හේරෙව ක්‍රියාමාර්ග නොගැනීම මේ නීතියේ වගන්ති නෙවෙයි. ඔබතුමාලට දඩයම් කරන්න උන වුණාම නීති හොයන්නේ නැහැ. මම දැනගන්න කැමති තෙල සංස්ථාවේ උද්ඝෝෂණයේදී මැර කණ්ඩායම් අරගෙන පොල්ලු අරගෙන ගිහිල්ලා ගැවේ මොන නීතියෙන්ද? විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලයකදී ඒ අය මර්ධනය කරන්න, පහර දෙන්න, ගෙවල් ගාන කියලා සෝදිසි කරන්න අත්අඩංගුවට ගත්තේ මොන නීතිද? තමුන්වහන්සේලා දඩයම් කරන්න ඕන වුණාම නීති ඕන වුණේ නැහැ. හැබැයි තමුන්වහන්සේට ආරක්ෂා කරන්න ඕන වුණාම නීති පොතේ හැංගුණා. මේක ඇත්ත. ඒ නිසා 2014 සිට මේක දැනගෙන ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීම නීතියේ අඩුවක් ලෙස පමණක්ද ඔබතුමා තේරුම් ගන්නේ? එමට ආණ්ඩුවක් ලෙස ඒට දක්ව යුතු අනිකුත් දායකත්ව නොදැක්වීමේ හේතු කවරේද?
පළමුවෙන්ම ගරු මන්ත්‍රීතුමනි,
මේ කෙටුම්පතට ඇත්ත වශයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ. මේ වුණත් මේ මූලික අයිතිවාසිකම් තමයි තිබෙන්නේ. ඔබතුමාට ඒ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන කතා කරලා අපිට සංශෝධන ගේන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න මේකෙන් බෑ. මේකෙන් වුමනත් නෑ. මේක උසාවියෙන්ුත් විශේෂයෙන්ම අවධානය යොමු වෙලා සම්මත කරලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා හිතනවා නම් තවත් මේ ගැන ආරක්ෂා වුමනයි කියලා අපිට කතා කරලා ඒ කවුනේත් මං හිතන්නේ දෙවනි වගන්තිය, තුන්වෙනි වගන්තිය, හතරවෙනි වගන්තිය වුමනායව. ඒවා තියාගෙන ක්‍රියාත්මක කරන්න. 2014 ඉඳන් කණ්ඩායම් ගියත් ආවේ ආයත් දන්නවා. ඒ අය පිළිබඳ විශාල පරීක්ෂණයක් කරගෙන ගියත් කවුරුවත් මේ අවස්ථාවේදී නීතිය කැඩුවා කියලා තිබුණේ සමහර අය ඊට පස්සෙත් අන්තවාදී කතා කීපයක් කරලා තිබුණා. ඒත් ඒක හැර විශේෂයෙන් දිගන සිද්ධිය තිබුණ කාලෙත් මේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට එදෙයිද කියලා බැලුවා. අන්න එහෙම කාරණයක් ලැබුණේ නැහැ. 2014 ඉඳන් මේ සම්බන්ධය තිබුණා කියලා ඊයම අය කතාවේදී මම සඳහන් කළා. ඒක අද කිව්ව එකක් නෙමෙයි, ඊයෙත් මම කිව්වා. ඒ අය ගෙනිච්ච දැන් වෙලා තියෙන එහෙම අය යම් කිසි ක්‍රියාවකට යනවා නම් ඒ අය කොහොමද අපි ඒ අයට විරුද්ධව නීති අනුව ක්‍රියා කරන්නේ? මේ මේ මෙතෙන්ට සම්බන්ධ වෙලා හිටියා සිරියාවට ගිය පුද්ගලයේ මේක සංවිධානයේ කර ඔක්කොම කරේ ඒ අය නෙමෙයි. ඊට වඩා තව කණ්ඩායමක් ඉන්නවා. අපි මේ බුද්ධිංශේ දන්නේ නැහැ මේවට සම්බන්ධ වෙලා නැහැ. සමහර අය ඇවිල්ලා සිරියාවට ගිහින් ඇවිල්ලා ආවේ හැම එක්කෙනා වාගේම බුද්ධිංශේ සම්බන්ධයක් තියෙනවා, දැනගෙන තියෙනවා. ඒ අය ගැන සැලකන්න තියෙනවා. ඒ අය අත්හැරලා ගන්න උවමනා නම් අපිට හදිසි නීතිය යොදවන්න තියෙන්නේ. ඒ නිසා තමයි සාමාන්‍ය නීතියක් හැටියට මේ නීතිය ඉදිරිපත් කරන්නේ. එතන ගිහින් ආවේ කීප දෙනෙක් ඉන්නවා. සමහර ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමහර අය අන්තවාදී මේවා කළා තියෙනවා, කතා කළා තියෙනවා. අනික් අය එකක් නැහැ. මේ ගැන විටින් විට බුද්ධි අංශ වලින් හොයලා බලලා වාර්තා කළා තිබුණා. ඒවල තියෙන නීතිය මදි. ඒ නිසාම ආපහු අරගන්න සිරියාවට ගියත් වෙන කොහේද හොඳ? ඉරාකයට, අෆ්ගනිස්තානයට ගිය සාක්ෂි මොකක්වත් නැහැ. සිරියාවට විතරයි ලංකාවේ තියෙන්නේ. ලිබියාවටත් ගියා කියලා තාම මුකුත් අපිට ලැබිලා නැහැ.
දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා,
එතුමාගේ පිළිතුරේම තියෙනවා 2014 වර්ෂයේ සිරියාවට ගොස් අවිපුහුණුව ලබා මෙරටට පැමිණ ඇති දෙහිවල බෝම්බේ පුපුරාගත් අබ්දුල් ලතීෆ්, මොහමඩ් ජමීල් නැමත්තා ISIS සංවිධානය සම්බන්ධ වීම සඳහා 2014 වර්ෂයේ සිරියාවට යෑමේ අරමුණින් තුර්කිය වෙත පිටස්සු ගොස් පෙරලා පැමිණ ඇති බව වාර්තා වේ. එතකොට මෙතුමා කියන පරිදිම සිරියා තුර්කිය හරහා සිරියාවට ගොස් අවිපුහුණු ලැබපු අය මෙහෙට ආපු අය පිළිබඳ දැනගෙන හිටියා. හැබැයි දැනගෙන හිටපු කෙනෙක්ම තමයි මේ දෙහිවල බෝම්බේ පුපුරා ගැනීමට සම්බන්ධ වී තිබෙන්නේ. එනිසා මීට පෙර මෙම බෝම්බකරුවන් ආණ්ඩුව දැනගෙන හිටියා. මේක ඔබතුමාගේ පිළිතුර අනුව. එතකොට කරු කතානායකතුමා, දැන් මෙතුමා ප්‍රකාශ කරන්නේ මෙතුමාගේ මේක වැඩිපුර එන්න පටන් ගත්තේ අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා කවදාවත් කිව්වේ නැහැ මෙවැනි සංවිධානයක සමාජිකයන් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා, ඔවුන් සමහර අය අවිපුහුණුව ලබමින් තිබෙනවා, අවිපුහුණුව ලබාගෙන මෙහෙට ඇවිල්ලා තිබෙනවා. නමුත් ඒ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන නැහැ කියලා ඔබතුමා අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ වෙනකන් මේ කතාව පාර්ලිමේන්තුවේ කිව්වේ නැහැ. එහෙනම් අග්‍රාමාත්‍යවරයාට මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු තිබුණා. මෙවැනි කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ සඳහා යම් පුහුණුවලත් කණ්ඩායම් ගොඩනගමින් තිබෙනවා. නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපේ නීති ප්‍රමාණවත් නැහැ. මේ පාර්ලිමේන්තුවෙන් සහාය යුතුව තිබුණා නීති සම්පාදනය කර ගැනීම සඳහා සහාය. දැන් තමුන්වහන්සේ උත්සාහ කරන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව සිද්ධ වෙන්න පුළුවන් සියලුම විනාශය සිද්ධ වෙලා ඒ විනාශය බරපතලම ඇඟිල්ල තමුන්නාසේ වෙත එල්ල වී තිබෙන වෙලාවක එයින් ගැලවීම සඳහා නීති ප්‍රතිපාදන මදි කියන එක තමයි මේ ප්‍රකාශයට පත් කරමින් තිබෙන්නේ. ඒ නිසා එයින් උත් පෙන්නුම් කරන්න කවරක්වත් නෙවෙයි. මෙම සිදුවීම වලක්වා ගත හැකිව තිබුණු සිදුවීමක්. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ සිදුවීමට අපරාධකරුවන් වර්ග දෙකක් ඉන්නවා. එක් කණ්ඩායමක් තමයි මෙම ඝාතනයට හොල්ලුවන්, මෙම ඝාතනයන් සැලසුම් කරන අය,
මෙම ඝාතනය සඳහා පුපුරා හරපු අය. අනිත් අපරාධකරුවන් තමයි මෙම ඝාතනය වළක්වා ගැනීම සඳහා නිසි පරිදි අවබෝධය, තොරතුරු, සාක්ෂි සියල්ල තිබියදී නිහඬව සිටපු අපරාධකරුවා. එනිසේ අපරාධ ගොන්නට තමුන්නාන්සේ වැටෙන එක වළක්වන්න බෑ මේ කරුණු. එනිසා ඉතා පැහැදිලි ලෙස මෙවැනි තොරතුරු ලබා දී තිබියදී ඒට නීති සම්පාදනය නීති ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 21ට පෙර මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ නොකළේ මන්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
හොඳයි ගරු ඇමති.
නීතියක් ගැන සාකච්ඡා කරන්නේ නීතිය ඉදිරිපත් කරාම. නමුත් මේ සභාවෙම මම ඉල්ලීමක් කරලා තියෙනවා මේ නීතිය සම්මත කරගන්න අපේ තියෙන නීතිවල අඩුපාඩුකම් නිසා. ඔබතුමා එවල ඇහුවා නම් මොකද්ද අඩුපාඩුකම් කියලා එයා කියන්න තිබුණා. ඒ වගේම ඔබතුමාගේ සමාජිකයන් ඉන්න මේ කාරක සභාව තුළ මේක සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙනවා. තාමත් සාකච්ඡා කරගෙන යනවා. අපි ඇති කරලා තියෙන කාරක සභා වගන්තියෙන් වගන්තියට යන්න. ඔබතුමාගේ නියෝජිතයන් පක්ෂ නියෝජිතයන් එතන හිටියා. දැන් වගන්තියෙන් වගන්තිය එතන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ සභාවේ ඕනනම් ඒක ඕන වෙලාවක මතු කරන්න තිබුණා. ඒක මතු කරේ නෑ. මං හිතන්නේ මයන්ත දිසානායක මන්තුමා කියයි පස් වතාවක්ද 6 වතාවක්ද මේක සාකච්ඡා කරා. මේ ඔක්කොම සාකච්ඡා කළා තමයි ඒ හේතු දීලා තියෙනවා. ඉතින් සභාවෙන් අපි මේ කාර්ක සභා ඇති කරලා තියෙන්නේ නීතියක් කෙටුම් පතක් එතනදී සාකච්ඡා කරන්න. අන්න ඒක එතන සිදු වුණා. ඒක කියන්න බෑ දැන් මෙතන නොකියුවා කියලා. මේක සම්මත කරන්න ඕනේ කියලා කිව්වා. සිරියාවට ගිහින් ආවේ අය ඉන්නවා කියලා මේක ඉස්සෙල්ලා විවාදවලදී කියලා තියෙනවා. කවුරුත් ඊට පස්සේ කරුණු අහලා නැහැ. ඇහුවා නම් ඒවා කියන්න තිබුණා. මේ ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ අවිපූර්ණව ලැබු අය සිරියාව විතර නෙමෙයි ලංකාවේ අවිපූර්ණව ඉන්න අයත් ඉන්නවා. විශාල ත්‍රස්තවාදී යුද්ධකින් පස්සේ ඉන්නවා. මේ කවුරුත් ඇත්ත වශයෙන්ම නීතිය කඩන්නේ නැත්තම් අපිට ඇතුළට ගන්න බැරි වෙනවා. ඉතින් මට මේක මම මෙහෙම කිව්වේ විදේශ මාධ්‍යයෙන් ඇහුවා ඇයි මේ අය අපි අරගත්තේ නැත්තේ කියලා. ඒගොල්ලෝ හිතුවේ ඉංගලන්තේ තියෙන නීතිය මෙහෙ තියෙනවා කියලා. මං අපේ හදිසි නීතිය දාන්නත් බෑ. අපේ නීති අඩුපාඩුවක් තියෙන ලෝක ඇහුවේ ඉංගලන්තේ. දැන් ඉංගලන්තේ නීති 13ක් තියෙනවා. එයා පස්සේ කිව්වා ඉංගලන්තේ තියෙන නීති ලංකාවේ දැම්මේ නැත්තේ කියලා. අනේ ඒකයි අහන්නේ. ඒක එතන මං එතන විස්තර කරපුවා. මෙතන මං ආපහු සභාවේදී කිව්වා. අදත් මේක මම ඇහුවේ නිසා කියනවා. නැත්තම් මේ කතාව කරන්නේ. ඒ වගේම මං දැක්ක ඩේලි මිර පත්‍රයේ දාලා තියෙනවා මේක. මං ඒක ගැන සඳහන් කරා. ඒත් මේ සභාව ඇත්ත වශයෙන්ම මේ සභාවේ අදාළ කොමිටියේ පක්ෂ හැම එකේම නියෝජිතයා හිටියා. මං හිතන්නේ පෙරේදත් හිටියා. මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කළා. ඔව්. ඔව් ඒක කිව් එක තමයි මං කිව්වේ. ඔක්කොම කතා කරා මේක කරන එක. සිරියාවට ගිහින් ආව එක මේ රහසක් නෙමෙයි. අපි ඔක්කොම දන්නවා පත්තරවලත් කියලා තියෙනවා.
හොඳයි අපේ
මේ මේක වෙනකම් මේ 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 මේකේ විභාගය පටන් ගත්තේ මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මං හිතන්නේ ඒ ගැනත් ඉස්සෙල්ලම කිව්වේ වෙන කවුරුවත් නෙමෙයි අපේ කබීර් රෂීම් ඇමතිතුමා. එයාගේ ලේකම්ට වෙඩි තිබ්බෙන් පස්සේ එතන ඇවිල්ලා ඉස්සෙල්ලම සැක කළා කිව්වේ කබීර් රෂීම් ඇමතිතුමා.
හොඳයි බොමි ගරු මහාචාර්ය ගරු විපක්ෂ නායකතුමා
මම කරුණාකරලා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ පනත පිළිබඳව ඔබතුමාම විස්තර කරන්නේ අවශ්‍යතාවය පිළිබඳව. අපි ඒකට විරුද්ධයි සම්පූර්ණයෙන්ම. මොකද මං හිතන්නේ සිලෙක් කමිටි එකක් දැම්මොත් මේ පිළිබඳව කතා කරන්න මං හිතනවා වඩාත් හොඳයි කියලා.
කමිටි එකේ ඔබතුමන්ලා ඇත කේක මේවා කළලා තියෙනවා. අපි දැන් බැලුවේ ඒ දිහා බලලා මං හිතන්නේ තිලක් මාර
පන්සයිට් කමිටි එකේදී මං හිතන්නේ මේක ගැන වැඩි සාකච්ඡා
කරන්න. හිතන්නේ ඔබතුමාලා කට්ටිය හිටියා එතන. හිටියා. ඊයේ තිබුණා.
ඊයේ තමයි හරි සාකච්ඡාවක් වුණේ.
මට ඔබතුමායි කතා කරන්න මේ කරුණ ඔක්කොම අරගෙන මම දැන් කිව්වා සභාපතිතුමාට තිලක් මාරපණ ඇමතුමා එක්කත් මේ කරුණ ඔක්කොම බල්ලා අපි ආපහු සාකච්ඡා කරමු. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ලෑස්තියි. ඒක මම කිව්වේ මේ ඔක්කොම අරගන්න කියලා. ඊයේ සාකච්ඡා මං හිතන්නේ අපේ පක්ෂයට වඩා ඔබේ පක්ෂය මේ කොමිටියට සහභාගී වෙලා.
මං හිතන්නේ සිලෙක් කමිටි එකක් දැම්මොත් ඒක පවර්ෆුල් කමිටි එකක් දැම්මොත් මං හිතන්නේ
මේ වඩා අපි කට්ටියට වාඩි වෙලා කතා කරමු. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම ඔබතුමායි කතා කරන්න මං ඉස්සෙල්ලා අපේ මාර්පණ ඇමතුමාට කිව්වා මේ ඊයේ උනේ මේ සවුඳා උනේ එකද ඊයේද උනේ එක ගැන සම්පූර්ණ වාර්තාවක් අරගෙන ඊට පස්සේ මම ඔබතුමාට
කතා කරන්න. එහෙනම් සාකච්ඡා පවත්වන්න.
මම කියන්නේ නැත්තම් මේක සාකච්ඡා කළා මට ප්‍රශ්නයක් නැහැ ඒ ගැන.
හොඳයි.
මට ප්‍රශ්නයක් නැහැ. ඔව් අපි කතා කරමු.
රට තුලත් මේ පනත පිළිබඳව තියෙන්නේ මාර්ග
ඉංගලන්තේ නීති බල්ල මේක අපි කතා කරගමු. අපිට මේකෙන් හැංගෙන්න දෙන්නේ අනික මේ මූලික අයිතිවාසිකම් උඩින් අපිට යන්න බෑ. ඒකට තවත් ආරක්ෂාව ඕන නම් අපි නීතියෙන් දාන්න. ඒව ප්‍රශ්න නෙමෙයි යා.
අද අපිට වෙලා ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒකෙන් ඉඳන් මේ ගැන වෙනම කතා කරමුද? ගරු අගමැතිතුමත් ගරු විපක්ෂ නායකතුමා කතා කරනවානේ අපි. ගරු මන්ත්‍රීතුමා, ගරු වීරක්කොඩි මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ඊයේ පැවතිච්ච ආංශික කමිටුවේදී පොලිසිය නිලධාරීන්, ඩිරෙක්ටර් CID, ඩිරෙක්ටර් TID, එවැගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ උදවිය පැහැදිලිව ප්‍රකාශ කරා. මෙම නීතිපතිතුමා මේ ප්‍රතිප්‍රස්ත පනත අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට. ඒක සඳහන් වෙලා තියෙනවා කමිටු වාර්තාව ඔබතුමා කියවන්න. අපි ඉල්ලීමක් කරනවා දැනට පවතින පනත සංශෝධනය කළා අවශ්‍ය ආකාරයේ සංශෝධන ගෙන එන්න ත්‍රස්තවාදය මැද පැවැත්වීම සඳහා.
කිසි නීතියකට පුළුවන් මේක නැතුව. ඒත් මම දන්නේ කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා ඒ ගැන දන්නේ කියලා. නීතිපති නීති මේ නෑ මන්ත්‍රීතුමා, නෑ නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් අනුව මේක හැදුවේ. අපි මේ නෑ අය අපි අහන්න ඉතින් අහන්නකෝ මේ දැන් දැනට ඉන්න අග්‍රවිංශකාරතුමායන් අහන්න. මමත් සහභාගි වෙලා තියෙනවා. හරිද, පනත දැන් කතා කරන්න ලේසිනේ. දැන් ඔබතුමා කියනවා පනත කතා කරා කියලා, මෙතුමා කියනවා පනත කතා කරේ නැහැ කියලා. දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ පනත අපි කතා කරලා තියෙනවා. මම දන්නේ විදේශ කටයුතු ලේකම්තුමා දන්නේ මොකද්ද කියලා. ඒත් කරුණා කළා නෑ. ඉතින් මම නෑ ආණ්ඩුව නෑ ආණ්ඩුව කියන මට තියෙන්නේ මේ අපිට තියෙන්නේ නීතිපතිතුමයි නීතිපතිතුමයි මං CID එකේ දෙකම අහන්නම්. අනික ඒ කාලේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහභාගී වෙන මානව හිමිකම් බාර මහේෂිනී කොළොන්නේ මම දන්නවා ඒ ටික. ආපහු අපි අහන්නම්කෝ. ඒක අහලා මම කියන්න. දැන් අපි මේක අරගෙන මම කව මාරපණ ඇමතුමාට මේක බලලා අපි කතා කරන්නම් කියලා එච්චරයි
තියෙන්නේ. නෑ ගරු අගමැතිතුමාට ගරු විපක්ෂ නායකතුමා කතා කරනවානේ. හරි.
නෑ මම විශ්වාසය කතා කරලා ඉවරයිනේ. ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි.
අපි ආයේ වැඩ කටයුතු වල යන්න තියෙනවා. මොකද පොයින්ට් ඔෆ් ඕඩර් we have time problem.
අර කතානායකතුමනි විශේෂයෙන්ම අපි දැක්කා පෞගේ දිනක අර තඹ කර්මාන්ත ශාලාවේ ඉන්න කණ්ඩායමක් නීතියෙන් අල්ලගෙන ඔවුන්ට ඇප දුන්නා. ඒ ඇප දීපු වෙලාවේ විපක්ෂය කරපු චෝදනාව තමයි ඔවුන් මේ ත්‍රස්තවාදීන් නිදහස් කරයි
කියලා. හොඳයි ගරු අගමැතිතුමා,
දැන් තියෙන නීති මදි කියලා මීටත් වඩා නීති ඕන කියලා. ඉතින් මං අහන්නම් පොලිස් පොයිත හිටපු පොලිස් පොයිතුමාගේ මෙයාගෙන්. අනික නීතිපති දෙපාර්තමේන්තුවේ හොණ්ඩන් දැන් ඉන්න අග්‍රවිංශකාරතුමායන් අහන්න.
හරි. ඔබතුමා ඉවරයි නේද ගරු?
මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරලා තියෙනවා.
හොඳයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරලා තියෙනවා.
හොඳයි. අපි දවසේ වැඩ කටයුතු වලට යන්න
කියන්නේ කියලා අහන්න.
ගරු මහාචාර්ය අසුමාර්සිංහ මහත්මයා ප්‍රශ්නයන්ද?
In view of the proliferation of fake identity cards, driving licenses, passports, birth certificates and the circulation of black money in the economy, will the Honorable Prime Minister look at building a biometrics national database including a population register and biometrics passports, biometrics identity card, biometrics driving licenses, and install a single window system for the Sri Lankan customs and connect with the revenue collection system and digitize all key government departments, ministries and related organizations, and invite the private sector to play an active role in this process?
Honorable Prime Minister.
An urgent national necessity has risen to build up and the implementation of integrated and unified, centralized and integrated population information system to achieve multiple objectives at national level. In the absence of such sophisticated information system, It has become a barrier to effectively prevent terrorist-related activities, crimes, money laundering, transactions, and financial crimes. This necessity of a comprehensive integrated database was felt more than ever with the recent attacks on the Easter Sunday. Accordingly, I had a meeting with the Minister of Internal Affairs, Minister of Digital Infrastructure and Information Technology, officials of the Immigration and Emigration, Registration of Persons and Registrar General last week to discuss about a single window system for centralized integration population information center. It was reported that biometric information systems are maintained at different levels in various agencies. Some of these systems are 1. National Persons Registry of the Department of Registration of Persons, Biometric Passport System of the Department of Immigration and Emigration, E-Birth, Marriage and Death Registration System of the Department of Registrar General, Revenue Administration Information System, REMIS, of the Department of Inland Revenue, an Automated System of Custom Data, ESCUDA of the Department of Customs, Integrated Treasury Management System, ITMIS of the General Treasury. However, there is no integrated system of sharing information available with different agencies. Many countries in the world have developed and implemented state-of-the-art systems to ensure both national and international security. Taking these facts into consideration, we have decided to develop a centralized integration population information system, which should be able to facilitate not only the national security requirement and anti-corruption initiatives, but also the effective delivery of government services to the citizens. Departments of Registration of Persons, Registrar General, Immigration and Immigration, Census and Statistics, Registrar Companies, Motor Traffic, Pensions, Elections, Inland Revenue, Police and the Ministry of Defence, Justice, Home Affairs, Provincial Council and Local Government will join hands in developing this proposed system. According to instructions are given to the Ministry of Internal and Home Affairs, Provincial Councils and Local Government to submit a proposal and an action plan in this regard within 2 weeks for the approval of the Cabinet. Further, the Ministry of Development Strategy and International Trade is working on developing a single window system for the revenue collection, which is a requirement under the WTO agreement. Accordingly, ASECUDA system of the customs has been connected already to REMIS system of the Inland Revenue and ITMIS system of the General Treasury for data sharing purposes. So now it has all got to be brought in to one interchangeable database.
Honorable Prime Minister, are you willing to use this biometrics database involving with the international criminal and terrorist databases like Interpol?
Down to Interpol, and once the local ones are connected, we'll connect it to the other necessary databases. There are large number, we'll have to select what is necessary.
Mage ilanga prashnaya atharama garuwage mattumani meka prashnayakatath wada illimak api yojana kara kalnut me visheshayen mahajana mudal karaka sabhavedi aadayam adikshana ha mehiyum kalamana karana buddhi ekakayak pihituwime avashyathave me sandaha mudal amaatyanshe tula eveni ekakayak pihituwime sandaha salaka balanawada kiyana prashne
ඒකෙන් මුදල්ලා මම කතා කරලා අපිට සලකලා බලන්න පුළුවන්.
හොඳයි මම සුති ගරු ඩාලසලා පිළ මැතුමා.
ඔල් කතා නායකතුමනි. මගේ ප්‍රශ්නය සංක්‍රමණිකයන් ලෙස 2016 2017 2018 වසර තුන තුළ ශ්‍රී ලංකා භූමියට ඇතුළු වූ නමුදු නියමිත වීසා කාලය හෝ ක්ෂමා කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් බැහැර නො වූ විදේශිකයින් ප්‍රමාණය කොපමණ දැයි ඒ වර්ෂවලට හා ඒ ඒ රටවල්වලට අනුව වෙන් වෙන්ව දන්වන්නේද දෙක මහ බැංකු වාතාවරණයට අනුව 2015 16 17 18 වර්ෂයන් තුල සංක්‍රමණිකයන්ගේ ශුද්ධ අගය ධන අගයක් ලෙස පෙන්වුම් කිරීම ඉතිහාසයේ පළමු වතාවට වාර්තා වන දර්ශකයකි මෙලෙස ශ්‍රී ලංකාවෙන් බැහැරවන සංක්‍රමණිකයන්ට වඩා ශ්‍රී ලංකාවට ඇතුළු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව වර්ධනය වීමට බලපෑ ප්‍රධාන හේතුන් මොනවාද? තුන මෙම මෙසේ සංක්‍රමණික පිරිස අතර මෙන්ම සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණෙන පිරිස අතර IS සංවිධානයට හෝ අන්තවාදී වෙනත් සංවිධානවලට සම්බන්ධ හෝ ඒවායින් ඒවායේ ප්‍රවර්ධනයට සම්බන්ධ බවට සැකකරන පිරිස සිටිය හැක. තුර්කි තානාපතිතුමා විසින් මෙම වකවාණු තුලදී විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇත්තේද මෙවැනි පිරිස් සම්බන්ධයෙන්? එබැවින් මේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බැවින් මේ පිළිබඳව බුද්ධිමය සොයා බැලීමක් කරන ලද්දේද? ඒ අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව මේ සභාව දැනුවත් කරන්නේද? 2010 වසරේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිර්මාණය කරනු ලැබූ ආගමන විගමන බුද්ධි නිරීක්ෂණාංශය පසුගිය කාලයේ සීමාව තුළදී අක්‍රිය වීම නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙම විදේශිකයන් පිළිබඳ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය වෙත වාර්තා වී නොමැති බව ඔබතුමා පිළිගන්නේද? එසේනම් එකී අංශ කඩිනමින් යථාවත් කිරීම සඳහා මේ වන විට ගනු ලැබූ පියවර කවරේද?
ගරු කථානායකතුමනි, 2017 වසර තුන තුළදී ශ්‍රී ලංකා ඇතුළු නමුත් නියමිත වීසා කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් බැහැරෙන විදේශිකයන් සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජෙනරාල් විසින් ඉදිරිපත් කර ඇති සුවිස්තරම් වාර්තා මම සභාගත කරනවා. ඒක දිග එකක්, වෙලා නැහැ මෙතන කියවන්න. මෙම කාලය තුළ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පුද්ගලයන්ගේ සුළු වර්ධනයක් නිරීක්ෂණය වෙනවා. මෙයට යම් යම් හේතුන් බලපෑ හැකි. ඒ පිළිබඳ ආරක්ෂා අමාත්‍යාංශයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ගරු කථානායකතුමනි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ රාජ්‍ය බුද්ධිය සේවය විසින් ලබා දෙනු ලබන ජාත්‍යන්තර ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන්ගේ විස්තර මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආසුද ලේඛනගත කරන පුද්ගලයන්ගේ විස්තර ඇතුළත් කරනු ලබනවා. එම නිසා එවැනි පුද්ගලයන් රට ඇතුල් වෙන්නේ නම් එය වැළැක්වීමට පියවර ගනු ලැබෙනවා. ගරු කථානායකතුමනි, දලස් ගරු වඩාත්‍රා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති පරිදි ආගමන විගාන බුද්ධි නිරීක්ෂණ අංශය අක්‍රිය කිරීමක් සිදු කර නැහැ. සිදු කර ඇත්තේ වඩාත් පුළුල් කිරීමක් පමණයි. ඒ වෙනුවට ආගමික විගමන පනත උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොටුපළා විමර්ශන ඒකකයක් 2010 වර්ෂයේදී පිහිටන ලද බුද්ධි නිරීක්ෂණා විමර්ශන ඒකකයත් ඒකාබද්ධ කරමින් 2018 වර්ෂයේදී විමර්ශනාංශය නමින් නවාංශයක් පිහිටා තිබෙනවා. මෙම විමර්ශනාංශය නියෝජ්‍ය පාලකවරයෙක්, සහකාර පාලකයෙක් හා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බලයත් නිලධාරිකයන් සමන්විත වන ශක්තිමත් අංශයක් විදිහට පවත්වාගෙන යනවා. අවශ්‍ය වන සියලු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනිකුත් ආයතන සමග මනා සම්බන්ධීකරණයක් එම අංශය ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රශ්නය විමසා ඇති කාලවකවානුව සිට මේ දක්වා මේ ඒකකයේ විසින් රාජ්‍ය බුද්ධි අංශය ලබා දෙන තොරතුරු අනුව හෝ ජාත්‍යන්තර අසාධුගත පුද්ගලයන් මෙරට ඇතුළුවීමට වැළැක්වීම වගේම ජයන්තර අසුගත පුද්ගලයන් මෙරට ඇතුළුවීම වළක්වීමත් සිදු කර තිබෙනවා. ඒ වගේම පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් මෙරට රැඳී සිටින්නන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු එම අංශය විසින් සිදු කරනවා. මේ වාර්තාව මම සභාගත කරනවා. සිදු වෙලා තියෙන අංශ දෙකක් එකතු කරලා ඒකාබද්ධ අංශයක් ආරම්භ කිරීම පමණයි.
ගරු කථානායකතුමනි, අගමැතිතුමාට සුදුවන්ත වෙමින් මේ ප්‍රශ්නය අපි මතු කරන්නේ ගරු කථානායකතුමනි, පුද්ගලිකව දේශපාලන වශයෙන් පක්ෂකට ආණ්ඩුවකට ඇඟිලි දික් කරන්න බලාගෙන නෙමෙයි. මේක ගරු අගමැතිතුමනි ජාතික ආරක්ෂාවට බලපාන ඉතා බරපතල තර්ජනයක් විදිහට අඳුරගෙන අපි මේ කාරණාව මතු කරන්නේ. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවෙන් බැහැර වූ ශ්‍රී ලාංකිකින්ට වඩා ශ්‍රී ලංකාව තුළ පැළපදියම් වූ විදේශිකයන් සංඛ්‍යාව වැඩිවීම ඉතිහාසයේ පළවෙනි වතාවට, අපේ රාජ්‍ය ඉතිහාසයේ පළවෙනි වතාවට මේක වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අපේ ගම්මන්පිල මන්ත්‍රීතුමා මේ ගැන දෙවතාවක් ප්‍රශ්න කරලා තියෙනවා. දැන් අපිට තියෙන තොරතුරු වල හැටියට ගරු අගමැතිතුමනි, මේ සංඛ්‍යාව 11,000කට වැඩි අපට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට. ඕවර්ස්ටේ ඉන්න, නියමිත කාල සීමාවට වඩා ඉන්න ප්‍රමාණය මේ අප්‍රේල් මාසයේ 20 වෙනකොට 9786ක් අපට තියෙන තොරතුරු වලට කරුවක මැතුමනි. මම වැරදි නම් ඉවරදි කරන්න. ඒ වගේම රකවරණය පතා සයිලම් සීකර්ස් ලා විදියට ආපු ප්‍රමාණය 1670ක්. ඒ කියන්නේ 11456ක් මේ වෙනකොට මේ ආකාරයෙන් රැඳිලා ඉන්න බව තමයි අපේ නිගමනයේ තීරණය. දැන් මෙතන තියෙන ගැටලුව ගරු අගමැතිතුමනි, දැන් මේ පාර්ලිමේන්තුව අපි මීට පෙරත් කියලා තියෙනවා මේ ඕවර්ස්ටේ ඉන්න ප්‍රමාණය 9000 ගණන් 60%ක් සිට 60කට ආසන්න ප්‍රමාණයක් කොහෙන්ද කරුව අගමැතිතුමනි ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඇති අපි පිළිගන්නවා ඔය එක විදේශ සමාගම් වලට සේවය කරන කම්කරු සේවයට ආපු සේකෝ ඇති. මම නෑ කියන්නේ නෑ. අය බහුතරය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? එන්න මේක තමයි ගරු අගමැතිතුමනි ගරු කතානායකතුමනි වැදගත් වෙන්නේ. අපි මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා ගරු අගමැතිතුමනි මේ පොත ඇන්ඩ්‍රූ හොස්කින් කියලා කියන BBC මාධ්‍යවේදියා. අය සංවිධානය ගැන වැඩිම රිසර්ච් කරපු අධ්‍යයනය කරපු ලේඛකයා ලියපු පොතේ එතුමා ආරම්භයේ තියෙනවා මේ මැප් එක කොහොමද IS අධිරාජ්‍ය ව්‍යාප්ත වෙන්නේ ලෝකෙ පුරා. දැන් මේ අපේ රටේ ඕවර්ස්ටේයින් නීති විරෝධීව රැඳලා ඉන්න ප්‍රමාණයෙන් 50%ක් පැමිණලා තියෙන්නේ මෙන්න මේ සිටියමේ කලාපෙන්. මේ සිටියමේ කලාපෙන් බැමිලා තියෙන්නේ. ඒක බය හිතෙන දෙයක්. මම හිතන්නේ අකින් ඇමතුමා ඉන්නවා එතුමා වුණත් එකඟ වෙයි. ඒක බය හිතෙන දෙයක්. දැන් මේක බැලුවම සංඛ්‍යාලයකන දිහා දැන් බලන්න ගරු දැන් චීනේ ව්‍යාපෘති තියෙනවා ඉන්දියාව ව්‍යාපෘති තියෙනවා මේක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණා තියෙනවා. හැබැයි මේ රැඳලා ඉන්න අතරේ ලෙබනීස්ලා 60 දෙනෙක් ඉන්නවා. යෙමනෙන් ආපු 20කට වැඩිය ඉන්නවා. පලස්තීනෙන් ආපු 53කට වැඩිය ඉන්නවා. ඒ වගේ සුඩානෙන් ඉරානෙන් ආපු 32කට වැඩිය ඉන්නවා. 32කට වැඩිය ඉන්නවා. මේ වගේ ඒ බය හිතෙන සංඛ්‍යාලයකන මේක ඇතුළේ තියෙනව ගරු කතානායකතුමනි. සුඩානේ 24ක් මුළු සංඛ්‍යාව අතරේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නේ ගරු අගමැතිතුමනි යොමු කරන්නේ මේ 11,000කට වඩා වැඩි බව පිළිගන්නේමද සහ මේ ආයතරින් දැන් සමහරු ඉන්නවා ගරු කතානායකතුමනි දැන් මේ ලංස මන්ත්‍රීතුමා මෙතනක් කියනවා මීගමුවේ සයිලම් සීකර්ස්ලා 1000 ගණක් ඉන්නව ගරු අගමැතිතුමනි. හැබැයි මේ අය අවුරුදු 5කටත් වැඩි කාලයක් ඉඳලා ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සරණාගතින්ගේ කොමිසමට අදාළව ඔවුන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ගේ ගෙවීමක් කළ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. අපි පිළිගන්නවා. හැබැයි අවුරුදු 5කට වඩා ඉන්නවා. ඒක නිසා මීගමුවේ ඒ උපනගරය ඇතුලේ සංස්කෘතික ගැටලු බව බරපතල ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සරණාගතෙන්ට බයේ මීගමුවේ ජනතාව ඉන්නවා. මීගමු ජනතාවට බයේ සරණාගතයන් ඉන්නවා. හැබැයි එහෙම රටක් නැතුව අවුරුදු 5ක් 6ක් එක දිගට රටක අයිතිය නැතුව ඉන්න පුළුවන්ද? එහෙම නැහැ. ඒසක් අපේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමනි මේ පිළිබඳව දැන් මම ඔබතුමාට එකක් කියන්නම්. ඔබතුමා කිව්වා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මේ ඒකකය. දැන් මේ 2013 විදේශිකයන් මේ දිවයින පත්‍රයේ වාර්තා කරන්නේ 3000කට ආසන සංඛ්‍යාවක්. සමහරු ආගම ප්‍රචාර කිරීමේ මෝහයෙන් ආපු අය. ඒ සමහර නායකයෝ මේකට විරුද්ධ වුණා. පිටපං කරපු විදිය. ඒ නිසා මේ සංක්‍රමණිකයන් සහ ගරු අගමැතිතුමනි ඕවර්ස්ටේ ඉන්න සමහර සාධාරණ හේතු ඇති. මොකද මෙතන ඕවර්ස්ටේ ඉන්නවා ඇමරිකානු ජාතිකයෝ. ජර්මනියෙත් ඉන්නවා. චීනෙත් ආපු අය ඉන්නවා. අපි පිළිගන්නවා. අපි කියන්නේ බහුතරය ගැන. එසා මේ සම්බන්ධයෙන් කඩිනමින් මේ සංඛ්‍යාව ඇත්තටම කීයද? ඒ සම්බන්ධයෙන් කඩිනමින් ඔබතුමා පියවරක් ගන්නයි දෙකල කියලා අපි දැනගන්න
ඕන. ගරු අගමැතිතුමා.
ඇමතුමා මින්නෝ.
හොඳයි ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි මම හිතන්නේ ඩලස් මන්ත්‍රීතුමා අහපු පළවෙනි කාරණය තමයි මේ 13,000ක් ගැන කිව්වා. මේ ගැන ඇත්තටම මට ඕන නැද 11,000 ගණක් ගැන කිව්වා. ඒ සංඛ්‍යාලේඛනයේ සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟට මේකේ ප්‍රධාන කාරණයක් තමයි මට පුළුවන් මම දෙන්නම් මේ අවස්ථාවේ මම ලෑස්ති වෙලා වෙනවා. ඕන නැද සම්තුමා ආවොත් මාත් එක්ක පුළුවන් එක වාඩි වෙලා සාකච්ඡාවට තෝරන සම්බන්ධ වෙන්න. පොඩ්ඩේ මම මේක කිව්වට පස්සේ පැහැදිලි කරන්න. ඔව්.
කතා කරලා ඉවරනට පස්සේ
ගරු කතානායකතුමනි දැන් ප්‍රධාන වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දෙන ක්‍රමවේද කීපයක් තිබෙනවා. සංචාරක වීසා තිබෙනවා. සමහර වෙලාවට රැකියා සඳහා වීසා දෙනවා. අධ්‍යාපනය සඳහා වීසා දෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය කටයුතු සඳහා පුජ්‍යලික රෝහල් වලට පැමිණෙන වීසා ක්‍රමවේද හදලා තිබෙනවා. වීසා ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. ඇත්ත වශයෙන් පහුගිය දින 7-8 ගත්තොත් දිග කාලෙක ඇතිවෙච්ච ප්‍රශ්නයත් එක්ක ගත්තොත්
රටේ වීසා දික්කර ගැනීමට බලාපොරොත්තු වෙන රටේ විවිධ ප්‍රදේශවල ඉන්න අයගේ වීසා දික්කර ගැනීමට ඔවුන්ට කොළඹට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ගැන අපි විදේශ අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් විදේශ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් දින 5කට උඩදී අපි විදේශ අමාත්‍යාංශය වෙනම සාකච්ඡාවක් පවත්වලා ඒ අයටත් අපි සාහනයක් සැලසුවා. මම කොළඹට දින 5ක් එන්න හදිසි නීති ඇඳ නීති තත්ත්වයේ උඩ ඒමට නොහැකි තත්ත්වයේ උඩ ඒ අයගේ අවශ්‍යතාවයන් අපි ඉටු කළා. ඒ අතරේ ඇත්ත වශයෙන් ජාත්‍යන්තර වශයෙන් තිබෙන නීති රීති අනුව බරපතල ගැටලුවක් ආගමන විගණන දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඇත්ත වශයෙන්ම නව නීති රීති පද්ධතියක් අවශ්‍ය කරලා තිබෙනවා සමහර ප්‍රශ්න විසඳීම සඳහා. ඊළඟට සඳහන් කරා මන්ත්‍රීතුමා 1650ක් ඉන්නවා මීගමුවේ. මේ 1650 2012 මේ 1650 2012 ඉඳලා අඩු වැඩි වශයෙන් මේ 1650 මීගමුවේ ඉන්නවා. ඒ ගැනත් අපි සාකච්ඡාවක් කරා විදේශ අමාත්‍යතුමාත් අපේ අමාත්‍යංශයත් ආරක්ෂක අමාත්‍යංශයත් කොහොමද අපි ජාත්‍යන්තර වශයෙන් තිබෙන නීති රීති අනුව මේ 1600 ගාන තවත් අඩු කිරීමට කටයුතු කරන්නේ. මේකේ දැනට 5000කට ආසන්න පිරිසක් ඉඳලා අඩු කළා තමයි 1650ට ඇවිල්ලා තිබෙන්නේ. ඒ අතර එනවා 40කට ආසන්න පිරිසක් දැනට ඒ අයට වීසා නොමැතිව රට තුල ක්‍රියාත්මක වෙන 40කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ ගැන අපි හඳුනගෙන තිබෙනවා. ඊට අමතරව මිරිහාන ඩිටෙන්ෂන් කැම්ප් එකේ ඉන්නවා 67 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක්. ඒ අයත් අගමැතිව උපදෙස් දීලා තියෙනවා අපේ රටේ සල්ලි යොදවලා කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ කට්ටිය පිටුවහල් කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. පසුගිය දිනවල ඇවිල්ලා හිටපු වෙනත් කණ්ඩායම් සියල්ලම මේ වන විට රටෙන් පිටවෙලා තිබෙනවා. නිත්‍යානුකූල නොවන තත්ත්වයේ සහ අනෙකුත් ප්‍රශ්න තිබුණු අය අපි පිටුවහල් කරලා තිබෙනවා. ඊට අමතරව සමහර කාරණා තියෙනවා මට මේ සභාවේ කියන්න බැරි කාරණා. ඒ ගැන දලස් පන්තිතුමා අපේ අමාත්‍යාංශයට සම්බන්ධ වුණා. මට පුළුවන් ඒ කාරණා පිළිබඳ පසුගිය පාලනයත් මේ පාලනයත් අතරේ තිබෙන ප්‍රශ්න නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න පුජ්‍යලිකව කියන්න.
හොඳයි.
ගරු කතානායකතුමනි, මගේ මිත්‍රයා ආණ්ඩුවට උදව් කරන්න කියලා එතුමා අමාරු වැටුණා. මට ඒක ගැන කනගාටුවක් තියෙන්නේ. ඒක නෙමෙයි ගරු කතානායකතුමනි ප්‍රශ්නේ. මේ විදිහම ප්‍රශ්නයක් ගරු අගමැතිතුමනි 2016 සැප්තැම්බර් 6 වෙනිදා මම ඇහුවා ISIS සංවිධානය ගැන. 2016 සැප්තැම්බර් 6 වාර්තා බලන හැන්සාඩ් වාර්තාව. ගරු අගමැතිතුමනි, එදා මම ඇහුවේ අබු සිලානි කියන අන්වර්ථ නාමයෙන් හිටපු පළවෙනි ශ්‍රී ලාංකික IS ත්‍රස්තයා සිරියාවේ යුදබිමේ මියගියන් පස්සේ ජාත්‍යන්තර වාර්තා පදනම් කරගෙන එදා ඒ ප්‍රශ්නේ ඇහුවම අබු සිලානි නිලම් ලංකාවේ නම එදා ඇහුවම දරු නීතිය සාමයේ බාර ඇමතුමා දුන්න උත්තරේ මේ උත්තරයමයි. දරු කතානායකතුමනි, හැන්සාඩ් එක බලන්න සැප්තැම්බර් 6 2016 එතුමා කිව්වේ මේම තොරතුරු තියෙනවා. හැබැයි රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බැවින් එක කියන්න බෑ. දලස් මන්ත්‍රීතුමාට අවශ්�ය නම් පුද්ගලිකව මම කියන්නම් කියලා 2016 සැප්තැම්බර් 6 ඒකුණේ. එසම් මම කියන්නේ අපි මේ අර පාලනයට වඩා මේ පාලනය හොඳයි, මේ පාලනයට වඩා අර ඊළඟ ඉන්න පාලනය හොඳයි කියන මේ ඇඟිල්ල දික් කිරීම නෙමෙයි ගරු කතානායකතුමනි. මේ දැන්වත් අන්තිමට ඔබතුමා කිව්වා මේ 21 වෙනිදා පස්සේ වීසා ගන්න එන්න බෑ කියලා. මගේ සංඛ්‍යාලක මම කිව්වේ මම දන්න තරම 21 වෙනිදාට පෙර අපේල් 21ට පෙර කියන කාර්යය මම ඉතින් පැහැදිලිව කිව්වා. හොඳයි, ඒ කාර්යය ඔබතුමා කියන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි, නෑ මම මේ පැහැදිලි කිරීම කරේ ඔබතුමාට ඉදතුනේ නෑ කලබල වෙන්න එපා. දැන් නෑ ගරු කතානායකතුමනි, මට ඔබතුමා කිව්වේ නම් මගේ දෙවෙනි ප්‍රශ්නේ
ආ ආන්න මොකද කියනවා
දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි. නෑ ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ නෑ. මගේ දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි,
පැහැදිලි කිරීම ආයු ප්‍රිපෙයාර්ඩ් ගරු
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ
ගරු හැමතිතුමා ඔබතුමා පැහැදිලි කරන්න කැමතියි.
මම ඉතාම සාමකාමීව ගරු කතානායකතුමනි
උත්තර දෙන්න දැලස් මන්තු
ගරු කතානායකතුමනි, පැහැදිලි කරන්න හැමතිතුමා කැමති අහන්න කෙටියෙන් අහන්න.
දැන් මගේ ප්‍රශ්නේ මොකද දෙන්න අහන්න දෙන්න නැත්නම් අපේ ඔකේ දෙන්න බෑ කියලා. මගේ පාර්ලිමේන්තු ජීවිතයේ ගරු කතානායකතුමනි මම කවදාවත් බාධා කළා නෑ කිසිම කතිකයකට. යම් තොරතුරක් මත පදනම් වෙලා කතා කරොත් මිසක්ක ප්‍රශ්නයක් આવොත් මිසක් කවමද අක්වත්. ඔබතුමා දන්නෝ
ප්‍රශ්නයන්ට
ඒස කරුණාකරලා මේ ප්‍රශ්න වලට මේ සීමා කරන්න හදන්න එපා. මේ රට මුළු රටම මරබියෙන් ඉන්න වෙලාවක් දරුවා අමතුමනි, එතන වැටෙන්න එපා. මම මේ කොළපාට ඇඟිලි දික් කරන අතර නෙමෙයි.
නෑ ප්‍රශ්න
අහන්න ප්‍රශ්න. දරු කතානායකතුමනි, දැන් ගරු අගමැතිතුමාගේ උත්තරේ කිව්වා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය ක්‍රියාත්මකයි කියලා. අපට තියෙනවල හැටියට ගරු කතානායකතුමනි, දැන් මීට පෙරින් මේ වැටලීම් කරේ SIU Special Investigation Unit කියලා කියන එකත්, ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තියෙන විශේෂ නිරීක්ෂණ අංශයත් එකට එකතු වෙලා අර කට්ටියෙන් තොරතුරු ගන්නෝ SIU කියලා වැටලනවා. මොකද දැන්
වාදයක් දෙන්න පුළුවන්.
නෑ යා ප්‍රශ්න අහන්න මම
කියන්නේ දරු ඇමතුමනි,
නෝ you ask the question,
විවාද දෙන්න. එතුමා විවාද දෙනවා කියලා.
නෑ නෑ ප්‍රශ්න
අහන්න ඕනේ.
දවසේ වැඩ ගොඩක් තියෙනවා කතා
කරන්න. දැන් ඔබතුමා දැන් දරු ඇමතුමා මගේ මිත්‍ර ඇමතුමා කියනවා දැනුත් එහෙමයි කියලා. මට ඔබතුමා කියනවාද අවසාන වශයෙන් වැටලීමක් වෙච්ච දවස කවද්ද කියලා?
කතානායකතුමා ඇත්ත වශයෙන් දිනපතා සිදුවීම් සිදුවෙනවා. අදත් මේ කණ්ඩායම් නෑ මට ඉතින් ඔබ ලයිව් ඉල්ලන මට දෙන්න පුළුවන් ඊයේ දවසේවා. නෑ දිනපතා සිදුවෙනවා. මේ අපි කතා කරන මොහොතෙත් ගුවන්තොට පොල්ට එන හැම දෙනාම අපි රට බාර ගන්නෑ. දිනපතා 10ක් 15ක් 20ක් 25ක් අපි යවනවා. සමහර අය ආපහු අපි මේ වීසා නියමිත අය අපි මෙහෙට බාර ගන්නවා. ඒ නිසා ඔබ කියන ක්‍රියාවලිය දිනපතා සිදුවන ක්‍රියාවලියක්.
හොඳයි බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු සභානායකතුමා අපි ඊයේ තෙඟ වුණා මේ ප්‍රශ්න අහන්නේ නැහැ කියලා.
අද නැහැ.
අදත් මේ සභාවෙත් ගායින්ද?
ආයි.
ඒ වගේම ඔනබල් ඩග්ලස් දේවානන්ද would you like to cooperate with your questions 27-2 to save time. ඔනබල් ඩග්ලස් දේවානන්ද we'll postpone that because we already passed the time. We'll go to the main business, huh?
So, can I make it tomorrow?
Yeah, we'll be seeing tomorrow day after. Today, we are already passed. Yeah. Garu. Oh, Belai Prasna Tira Garu Mantri. What the?
UNHRC කට්ටිය පොලිසියේ ඉන්නවා.
ඒක පස්සේ කතා කරමු. මම
කතා පොඩි ප්‍රශ්නයක් මේ මීගමේ ප්‍රශ්නයක් කතෝලික
නෑ දැන් කතා වෙදි කතා කරන්න. දැන් මොකද මේ දැන් පව් වෙලා තියෙන එකයි.